දෙදහස් දොළහ වසරේ නව්වෙනි මාසේ විසි පස්වෙනිදා භාවනා වැඩසටහන. බලාපොරොත්තු වන්නේ සිත, කය, වචන යන තුන්දොරේ පවිත්‍ර බව. එයින් මූලික වන්නේ සිතයි. සිත අපිරිසුදු වුණොත් වචනය අපිරිසුදුයි. සිත පිරිසුදු වුණොත් වචනය පිරිසුදුයි. සිත අපිරිසුදු වුණොත් ක්‍රියාව අපිරිසුදුයි. සිත පිරිසුදු වුණොත් ක්‍රියාව පිරිසුදුයි. සිත අපිරිසුදු වුණොත් දැනෙන විදිය අපිරිසුදුයි. අකුසලයි. සිත පිරිසුදු වුණොත් දැනෙන විදිය කුසලයි, යහපත්. තමන්ගේ සිත අපිරිසුදු කරගන්නේ පිරිසුදු කරගන්නේ තමන්මයි. යහපත් වූ කරුණුවලට තමන්ගේ සිත යොමු කරනවා නම් එයින් ඇති වෙන්නේ යහපතක්. අයහපත් වූ කරුණුවලට සිත යොමු කළොත් එයින් ඇති වෙන්නේ අයහපතක්. යමක් ප්‍රතික්ෂේප කරන්න ගියොත් එයින් සිදුවන්නේද අයහපතක්. යමක් අනුමත කරන්න ගියොත් ඒ මොහොතේ සිදුවන්නේ අයහපතක්. කිසිවක් නොකර සිටින්නට ගියොත් ඒ මොහොතේද සිදුවන්නේ අයහපතක්. යහපත ඇති කර ගන්න පුළුවන්කම තිබෙන්නේ කාලය ඉක්මවා, චින්තනය ඉක්මවා, සිත ඉක්මවා, ඉඳුරන් පහ ඉක්මවා, තමන්ගේ ප්‍රඥාව හසුරුවන මොහොතේ. ඒ ආකාරයටයි සැනසිල්ල උදා කරගන්නට තිබෙන මාවත සහ මාර්ගය. එනිසා පින්නතුන් හිතේ සැනසිල්ල උදා කරගන්න අවශ්‍ය නම් ඒ සිතුවිලිත් එක්ක ගැටෙන තරමට ඒ සිතුවිලි තව පදිංචි වෙනවා. ඒකයි දැන් බොහෝ දෙනෙකුට වෙලා තියෙන්නේ ජීවිතයේ අකමැතිම දේවල් මිනිස්සුන්ගේ ජීවිතවල පැලපදියම් වෙලා. සමහර පිරිස ඉන්නව තරහ ගන්න අකමැතිම පිරිස. වැඩියෙන්ම තරහ යනවා. හිතේ සංසුන්කම ප්‍රාර්ථනා කරනම පිරිස බොහෝම අසංසුන් වෙනවා. අකමැති දේත් වැඩිපුර ජීවිතේ පහළ වෙන ගුණයක් තියෙනවා. හේතුව අකමැත්ත කියලා කියන්නේ යම් යම් සිතුවිලි ජීවිතේට මනසට ඇදලා ගන්න තව ක්‍රමයක් අකමැත්ත. කැමැත්ත කියලා කියන්නේ සිතුවිලි ඇදලා ගන්න ක්‍රමයක්. ඔබ තුලින් අකමැත්ත ප්‍රකාශනය වුණත් කැමැත්ත ප්‍රකාශනය වුණත් ඒ හැම මොහොතකම සිදුවන්නේ ඒ කරුණ ඔබේ ජීවිතයට ඇදලා ගන්නවා, එකතු කර ගන්නවා. සැබවින්ම තමන් යමක් අකමැති නම් අපිට කරන්නට තියෙන්නේ ඒ දේ දුරු කරන්න ඕන නැති කරන්න ඕන. ඒ දුරු කරන ක්‍රමය ඒ නැති කරන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ මනාකොට අප හැමදෙනාටම පැහැදිලි කරලා දුන්නේ. එහෙමනම් තමන්ගේ මනස අකාලිකව පවත්ව ගන්න, අවේදීතව පවත්ව ගන්න, අසංකාරිකව පවත්ව ගන්න, රයදහවල ඉක්මවා පවත්ව ගන්න, ඇලීම් ගැටීම් වලින් තොරව පවත්ව ගන්න ඔබ උත්සාහ කළ යුතුයි. එහෙත් ඔබට එය කළ නොහැකි. මන්ද මම යන කාරණය මුල් කරගෙන කරන හැම ක්‍රියාවලියක්ම සෑම මොහොතකම අන්තයකට බරවන නිසා වේ. ඔය පින්නතුන් අහන්නේ මම, සිතන්නේ මම, භාවනා කරන්නේ මම. ඒ වචනයකට පමණක් නොවේ, සැබවින්ම මිනිසා තුළ ක්‍රියාත්මක වන ක්‍රියාවලිය තුළ අන්තර්ගතය. එනිසා අපේ පින්නතුන් මමත්වයෙන් දුරුවෙන්න දරන උත්සාහයන් පවා ඔවු නොදැනුවත්වම මමත්වයට තව බර වෙන්නට පෙරලෙනවා. ඒ නිසා තමයි මේක සූක්ෂම ධර්මතාවයක්, බොහෝම හිමින් බොහෝම කල්පනාවෙන් තේරුම් ගන්න ඕන කාරණයක්. සැලකිල්ලෙන් එනිසා තමයි සිහිය කියන කාරණය තාම වැදගත් කාරණයක්. ඒ වගේම අපි අවධාරණය කරන්න ඕන මේ දහම ජීවිතේදිත් හැම තැනකදීම හමු වෙන්නේ නැහැ, සසරෙදිත් හැම කාලයකදීම හමු වෙන්නේ නැහැ, බුද්ධෝත්පාද කාලයත් හැම කාලෙහිම ලැබෙන්නේ නැහැ. එනිසා මතකේ තබා ගන්න, මේ ඔබ ධර්ම ශ්‍රවණය කරන මොහොත කල්ප ප්‍රකෝටි ගානකින් හම්බ වෙච්ච දුර්ලභ අවස්ථාවක් කියලා මතකේ තබා ගන්න. ඒක පරම වූ සත්‍යයක්, ඇත්තක්. විශ්වය මොනතරම් පරණ වුණත්, මහා පෘථුවිය මොනතරම් පරණ වුණත්, බුදුවරුන්ගේ පහළවීම, සද්ධර්මයේ පහළවීම බොහොම දුර්ලභයි. නිසා ධර්මය කියලා කියන්නේ සත්ව ප්‍රජාව ස්වභාවිකව සිද්ධ කරන සිද්ධිධාමයන් මනාව හැඩගස්වල හොඳ මිනිසෙක් නිර්මාණය කිරීම පමණක් නොවේ, පරමාර්ථ ධර්මය මිනිස්සිත ඉක්මවා මිනිස්සිත හඳුනා ගන්නා සද්ධර්මයක්. මිනිසෙකුට මිනිස් සිත තුළ වර්ධනය කරගන්නට පුළුවන් හැකියාවල් ලෝකේ තියෙනවා. මිනිස් සිතේ ස්වභාවයද ප්‍රකාශය කිරීමට පුළුවන් හැකියාවල් තිබෙනවා. එහෙත් මිනිසෙකුට මිනිස් සිත ඉක්මවා යන දර්ශනය පහළ කර ගැනීමේ අවකාශය, අවස්ථාව ලැබෙන්නේ තාම දුර්ලභවයි, තාම කලාතුරකින්. ඒ දහමට නැඹුරු වෙන අය දුර්ලභයි, නැඹුරු වෙලා එය ප්‍රත්‍යක්ෂ කරගන්න අය දුර්ලභයි. ඒ නිසා බුදුවරයෙකුට සියක් වසක් උපස්ථාන කරනවට වඩා වැඩි අගයක් තියෙනවා සද්ධර්ම අවබෝධයේ. අසදෘශ මහා දාන පින්කමක් කරනවට වැඩිය වටිනාකමක් තියෙනවා සද්ධර්ම අවබෝධය. ලෝකාධිපත්‍ය මහරජ කෙනෙක් වෙනවට වඩා, රටක ප්‍රාන්තයක රජ කෙනෙක් වෙනවට වඩා වටිනාකමක් තියෙනවා සද්ධර්ම අවබෝධය. සද්ධර්මය කියලා කියන්නේ යහපත් වූ, සත්‍ය වූ, නිවැරදි වූ ධර්මය. එය දෘෂ්ටියක්, සංකල්පයක්, පෙර අන් අය කියා දුන්නු විදියට දකින දෙයක් නෙමේ. ධර්මය වෙන කෙනෙක්, තමා වෙන කෙනෙක් කියලා හිතෙන ලෝකයේ සද්ධර්ම අවබෝධය වීම සමගම දහම කියන්නේ තමාමයි කියලා හැඟෙන්න පටන් ගන්නවා, දැනෙන්න පටන් ගන්නවා. එසා ධර්මයයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙදෙනෙක් නෙමේ. ධර්මය දකින මොහොතේදී බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ ධර්මානුකූල බුදුරජාණන් වහන්සේ. මස්සසින් බලන්න පුළුවන් කාය ශරීරයේ බුදුරජාණන් වහන්සේ. ධර්මානුකූල බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය දැනෙනවා සද්ධර්ම අවබෝධයේදී. අශේෂ විරාග නිරෝධෝ, ශේෂයක්වත් නැති පාරිශුද්ධත්වයක්, නිදහසක්. අසංකාරිකයි. රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, ස්පර්ශ වශයෙන්, සිතුවිලි වශයෙන්, ශබ්ද වශයෙන්, අතීත අනාගත වර්තමාන වශයෙන් සංකාර නොවන්නා වූ ස්ථානය. සාමාන්‍ය මනුෂ්‍යයන්ට නිතර දෙවේලේ හැම මොහොතකම සංකාර වෙනවා. ඒ සංකාර වෙන ඒවා කියවමින්, දොඩවමින්, ක්‍රියා කරමින්, සිතමින්, දුක් වේදනා ලබමින්, සතුටු වේදනා යයි සම්මත කරගත් දේවලුත් ලබමින් වේදනාවේ ජීවත් වෙනවා. අවේදේත ගුණය, අසඤ්ඤත ගුණයක්, අසංකාරික ගුණයක්. ඒ අවේදේත ගුණය හාත්පසම නිසා ඔළුවට නිදහසක්, මනට නිදහසක්, ගතට නිදහසක්, ඉන්ද්‍රියන් පහට නිදහසක් ලබා දෙනවා. විවේකයක් ලැබෙනවා. කාය විවේකය, චිත්ත විවේකය ඇති වෙනවා. ඒ සැනසිල්ල උවමනාවෙන් පවත්වා ගන්න දෙයක්වත්, උවමනාවෙන් තොරව පවත්වා ගන්න දෙයක්වත් නොවේ. නිකන් සිටීමෙන් පවතින දෙයකුත් නොවේ. ක්‍රියාවලියක් කිරීම නිසා සිදුවන දෙයකුත් නෙමේ. ක්‍රියාවලියක් සිදු කරන හැම මොහොතකම කර්මකාරයෙන් බවට පත් වෙනවා. ඕනෑම කෙනෙක් කර්මකාරයෙන් බවට පත් වෙනවා ක්‍රියාවලියක යෙදෙන හැමම මොහොතක. කර්මකාරයා යනු ක්‍රියා කරන්නා කියන අදහසයි කර්මකාරය කියන්නේ. කුමන හෝ ක්‍රියාවලියක් සුභ හෝ අසුභ හෝ ක්‍රියාවලියකට වැටෙනවා. යම් දවසක මේ ක්‍රියාවලිය නිදහස් වුණොත් ඒ සිත ආයි කිසි දිනක ක්‍රියාවලියකට හසු නොවන දර්ශන සම්පත්තියට ජීවිතයකට පිවිසෙනවා. ඒ පිවිසීම මහත්සේ සුව කැඳවන ජීවිතයේ යථාර්ථය හැටියට දුක නොවේ, නිවීම පෙනෙන අපූර්වත්වයේ ජීවිතයක් ලැබෙනවා. අපි එහෙම කියන්නට හේතුව බෞද්ධයෝ කියනවා ජීවිතයේ යථාර්ථය යනු දුකයි, ජීවිතයේ යථාර්ථය යනු හැම දෙයක්ම කැඩිලා බිඳිලා විනාශ වෙනවා යනවා. එසේ කීමට හේතුව තමයි ඔවුන් දුක්ඛ සත්‍ය දුටුවද දුක්ඛ සමුදය නිරෝධ මාර්ග සත්‍ය නොවැඩීම නිසා ඔවුන්ට එපමණයි පේන්නේ. මේ පින්නතුන්ට පුළුවන් දුක්ඛ සත්‍ය ඉක්මවා සමුදය සත්‍යයට පැවතෙන, සමුදය සත්‍ය ඉක්මවා නිරෝධ මාර්ග සත්‍යයන් වලට පත් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම පඩිපෙළක්, චතුරාර්ය සත්‍ය ධර්මයේ පඩිපෙළක්. ඒවා පහු කරගෙන යන්න ඕන. පහු කරගෙන ගිහිල්ලා සියල්ල අත්හරින දවසක් ලැබෙනවා වගේ, පාරුවක් කරගන්න ධර්මයක් අතහැරලා යන්න ඕන. මේ දේශනා කරන ධර්මයත් ඔබ අතහැරලා යන්න ඕන. අවසාන දවසේ, අවසාන මොහොතේ මේ ධර්මයවත් ඔබ අල්ලගෙන ඉන්න බෑ. කිසිම වචනයක් ඔබට අල්ලගෙන ඉන්න බෑ. ඒකයි පාරුවක් හැටියට, ඔරුවක් හැටියට ධර්මය උපමා කළේ. ඔරුව ගඟා ඉනි තියලා යන්න ඕන. එහෙමනම් අනිකුත් සියලු බැඳීම් වලින් නිදහස් වෙන්න ධර්මයේ පාවිච්චි කරනවා, ඒක ගඟ තරණය කරනවා කියලා කියන්නේ ඒකට. ගඟෙන් ගොඩ වුණාට පස්සේ ගඟ තරණය කිරීමට උපකාර කරගත්තේ ධර්මයත් අතහැරලා යනවා. එහෙමනම් දැන් කවුද ඉතුරු? ඉතුරුව තියෙන්නේ තමාට සැබවින්ම අයිති දේ පමණයි. තමාට සැබවින්ම අයිති දේ තමයි මේ අනන්ත විශ්වය. තමාට සැබවින්ම මේ ලෝකයේ සියල්ලම අයිති. එසේ සිතන්නට පුළුවන් මනසක් ඇති වෙනවා. ලෝකයේ සියල්ලටම, සියලු ක්‍රියාකාරකම් වලටම තමා අයිති මෙන්ම තමාට සමස්ත ලෝකයේ අයිති. තමන්ට අයිති වාතය, ජලය, ගින්දර, උණුසුම, ආහාර අයිති. ඒ වගේම තමාවත් ඒ ධර්මතාවලට අයිති. මහ පොළොවට තමා අයිති. තමාට මහ පොළොව අයිති. මහපොළොව යනු වෙනාන් කෙනෙක් තමා මම යනු වෙනාන් කෙනෙක් නොවන බව තේරෙනවා. මම හා මහපොළොව යනු එකක්මයි, එය දෙකක් නොවේ. මම හා සුළඟ යනු එකක්මයි, දෙකක් නොවේ. මම හා ජලය යනු එකක්මයි, දෙකක් නොවේ. මම හා උණුසුම යනු ආලෝකය යනු එකක්මයි, දෙකක් නොවේ. එහෙමනම් මේ වාතය සමග, ජලය සමග, උණුසුම සමග, මහපොළොව සමග වෙන් වූ ජීවිතයේ අවසන් කරලා බද්ධ වූ යථාර්ථයට පිවිසෙනවා. ඒ පිවිසීම සිදුවන්නේ තමා තුළ තිබෙන අවිද්‍යාවේ ඔප්පුව හෙවත් අයිතිය හෙවත් මමංකාරය. අවිද්‍යාවේ ඔප්පුවක් මමංකාරය හදන් තියෙනවා, අයිතියක් හදාගෙන තියෙනවා. ඒ අයිතිය දුරු කරපු දවසට ඒ විශ්වය සමග පොදු ජීවිතය ඔබ ආරම්භ කරනවා. මේ කියපු ධර්මයට ඔබේ ආත්මයෙන්ම ජීවිතයෙන්ම පිවිස ටික වේලාවක් වාසය කරන්න. සැනසිල්ල කියන කාරණය සෑම මනුෂ්‍යයෙක්ම ළඟා කරගන්නට ලබන්නට කැමතියි. එහෙත් එය පෙනෙන මානයක, ඇසෙන මානයක, ආග්‍රහණය වෙන මානයක, රස දැනෙන මානයක, ස්පර්ශ කරන්නට පුළුවන් මානයක, මවා ගන්නට පුළුවන් ස්වභාවයක නොපවතින නිසා ඒ සැනසිල්ල ලෝක සත්වයාගෙන් ඈත්ව ගොස් තිබෙනවා. ඒ නිසා විශේෂ ඥානයක් ඇති විශිෂ්ට මිනිසුන්ටම පමණක් ගෝචර වන, ප්‍රත්‍යක්ෂ වන, දැනෙන, අවබෝධ වන, දකින කුමන හෝ වචනයකින් ඒ සැනසිල්ල අවබෝධ කර ගන්නවා, ප්‍රත්‍යක්ෂ කර ගන්නවා, එහෙම නැත්නම් අත් දකින්නවා. ඇසින් දකින්නවා නෙමෙයි, අත් දකින්නවා. ජීවිතේ හිතේ ඇතිවන යාපත් මානසික ස්වභාවවල් තාවකාලිකයි, ස්ථීර සාර නැහැ. පිනත් තාවකාලිකයි, ෂය වෙනවා, වෙනස් වෙනවා. පවත් තාවකාලිකයි, ෂය වෙනවා, වෙනස් වෙනවා. පිනත් සංස්කාර වෙනවා, පවත් සංස්කාර වෙනවා. මේ පින්නතුන්ගේ ලොකු ප්‍රඥා බලයක් තිබුණු නිසා මානසික බලය පරයා මෙතනට පැමිණීමේ හැකියාව ලැබුණා. නැත්නම් ඔබගේ මනස ඔබව රඳවන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයේ පංච උපාදානස්කන්ධයේ වැඩෙන ප්‍රතිපදාවේ. මේ මගට පිවිසෙනකොට නීවරණ කියලා පහකින් මනුෂ්‍යාව ආපස්සට ඇදගෙන යනවා. ඒවට හසු වෙන අය ඕන තරම් අපි දැකලා තියෙනවා. මාන උද්දච්චකම නිසා, ද්වේෂයේ තරහව නිසා, කුකුස විචිකිච්ඡාව නිසා අනේකාකාර හේතුන් අදනම් වෙලා මනුෂ්‍යාව පිටුපසට ඇදගෙන යනවා. මේ මගේ වැඩසටහනක් වුණත් පවත්වාගෙන යෑමේ හැකියාව තියෙන්නේ යම්කිසි පුණ්‍ය බල ශක්තියක් තියෙන පිරිසක් නිසා. කියන්නේ මහරයට ලේහිසියෙන් ආවේශ වෙන්නට බැරි ජීවිත තියෙනවා. මාරයාට ඉතාම ලෙහෙසියෙන් ආවේශ කරගන්න, ආරූඪ කරගන්න පුළුවන්, නතු කරගන්න පුළුවන් ජීවිත තියෙනවා. මාරයාට ලෙහෙසියෙන් නතු කරගන්න බැරි ජීවිත තමයි ප්‍රඥාවන්ත ජීවිත. මාරයාට ලෙහෙසියෙන් නතු කරගන්න පුළුවන් ජීවිත තමයි ප්‍රඥාව හීන ජීවිත. ප්‍රඥාව හීන ජීවිතයකට ඔය පංච නීවරණ වලින් කක් දුන්න ගමන් ඒකෙන් රැවටෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ ධර්ම වලින් එකක් කුමන හෝ ආකාරයකට ලබා දුන්නොත් එයා රැවටෙනවා. රැවටිලා ඒ ධර්මයට හසු වෙලා, ධර්මයට ඒ ධර්මයට ආසත්ත වෙලා සද්ධර්මය මග හැරෙනවා. මාරයා කියන්නේ අපිට විපක්ෂ කෙනෙක් නෙමේ, පක්ෂපාතී කෙනෙක්. අපි යම් දෙයකට ආසත්ත වෙනවද ඒ පැත්තට මාරයා එනවා, ඒ වෙස් ගන්නවා, අරගෙන ඇවිල්ලා අපි මුලා කරනවා. එනිසා සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති කියන සත්‍යයට කෙනෙක් ආවොත් එයාට මේ ලෝකය රැවටෙන්නට අධ්‍යාත්මික සිතුවිල්ලක්වත් බාහිර රූපයක්වත් ශබ්දයක්වත් නැති වෙනවා. සියලු සංස්කාර අනිත්‍යයි කියන්නේ හිමි නෑ, අයිති නෑ, අත්හල යුතු, උපාදානය කළ නොගෙන යුතු. සත්‍ය මේ පින්නතුන්ගෙන් සමහර පින්නතුන්ට මේ සත්‍ය වැටහෙනවා, සමහර අයට ඒ සත්‍ය වැටහෙනවා. මදිකම තියෙන්නේ අර ධර්මයට තියෙන උනන්දුවට වැඩිය වෙන වෙන ස්වභාවල් වලට, කරුණු වලට උනන්දු වෙනකොට අරකට තියෙන උනන්දුව මදි වෙනවා. පටාචාරාව වගේ කෙනෙක් ඇලිච්ච පැති, බැඳිච්ච පැති නැති වුණා. එකම උනන්දු වුණේ ධර්මය. ඒක බාහිරින් ජීවිතයට කියා දුන්නු පාඩමක් නිසා එතුමිය වේගෙන් ධර්මයට පිවිසුණා. උපතිස්ස කෝලිත වගේ අයට බොහෝ දේවල් තිබියදී ඒව අතහැර දාලා ගිහිල්ලා ප්‍රඥාවන්තකම නිසා ධර්මය මුණගස්වා ගත්තා. එක්ක භෞතික ක්‍රමයකට දුක දැනෙන්න ඕන, එහෙම නැත්නම් අධ්‍යාත්මික ක්‍රමයකට අවබෝධයෙන් දුක දැනෙන්න ඕන. නිසා ප්‍රඥාවෙන් දුක අඳුනා ගැනීම ඉතාම වැදගත් කාරණයක් බව අප කියන්නට කැමතියි. ඒ නිසා පින්නතුන් නිතරම සිතත් එක්ක කතා කරන්න, රැවටීම් කියන්නේ මොනවද කියලා හඳුනගෙන ඒ රැවටීම් වලින් නිසියාකාරව නිසි විදියට මගහැර යන්න, නිසි ධර්ම උපදේශයට යොමු කරගන්න. හුදෙක් තමන්ට ඇති වෙන කෙලෙස් යටපත් කර ගැනීමක්වත් දුරු කර ගැනීමක්වත් නෙමේ. ජීවිතයේ තිබෙන මානසික ස්වභාවයේ තිබෙන සැබෑ ක්‍රියාකාරීත්වය හඳුනගෙන ඒ ක්‍රියාකාරීත්වයේ ඉක්මවා මනස පවත්වා ගන්නට පුළුවන් විද්‍යාත්මක ජීවිතයක් පහළ කර ගැනීම. කායික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා කියලා දෙකක් මනුෂ්‍යයට තියෙනවා. මානසික අවශ්‍යතා නැති කරන්නට පුළුවන් නිවන් දැකීමෙන් භාවනා කිරීමෙන්. කායික අවශ්‍යතා පාලනය කිරීමට පුළුවන් නැති කිරීමට බෑ. කුසගින්න, පිපාසය, රස්නය දරාගෙන ඉන්න පුළුවන්. ඒ වුණාට ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ නොකොට ඉන්න ජීවිතයකට පුළුවන් කමක් නැහැ. ඒ අවශ්‍යතාවයන් නොදුන්නොත් ඒකේ ප්‍රතික්‍රියාවලියක් ඇති වෙනවා. ඒක තමයි තියෙන ස්වභාවය. තණ්හාව තෘෂ්ණාව ගණයට වැටෙන්නේ නැහැ. පුජ්‍යල අවශ්‍යතාවයන් කියන දේවල් වැටෙන්නේ නැහැ. තෘෂ්ණාව තණ්හාවට වැටෙන්නේ හඹාගෙන යන ආසත්ත වුණු ස්වභාවයේ ක්‍රියාවලිය. එනිසා පින්නතුන් ජයගන්නේ කයින් ලබා දෙන යම්කිසි මානසික ස්වභාවයක් ඉක්මවා ගන්න නෙමෙයි. දෙයක් යටපත් කරන්න නෙමෙයි. දෙයක් ඉස්මතු කරගන්නත් නෙමෙයි ඔබ උත්සාහ කරන්න ඕන. මේ යටපත් කිරීමට, ඉස්මතු කර ගැනීමට මුල් වන මමංකාරය මාතුලින් ඉවත් කළොත් ඒක ඉවරයි. විලුඹේ කට්ටක් ඇනිච්ච පුජ්‍යලයෙක් විලුඹ බිම තියන්නේ නැතුව විලුඹ ඔසවාගෙන ඇවිදින ආකාරය අපි දැකලා තියෙනවා. ඇයි ඔහු විලුඹ බිම තියන්නේ නැත්තේ? විලුඹ බිම තිබ්බහම කට්ට ඇනෙනවා, තව රිදෙනවා. ඒ වගේ පාලනයක් කිරීම කියලා කියන්නේ අස්වාභාවිකයි, ඒ වගේම తాවකාලිකයි. නමුත් කට්ට ඉවත් කිරීමෙන් කකුල හොඳට තබා යෑමේ හැකියාවත් වේදනාවෙන් තොරවීමත් කියන දෙකම උදා වෙනවද නැද්ද? දෙකම උදා වෙනවා. ඒ වගේ ඔබේ මමංකාරය තිබියදී ඔබ නොයෙකුත් දේවල් වලින් පාලනය වී සිටීම හරියට අර විලුඹේ කට්ටක් කැණිච්ච මිනිස්සෙක් විලුඹ උස්සගෙන යනවා වගේ වැඩක්. හැබැයි මේ මොහොතට කළ යුත්තේ ඒකම තමයි. වෙන විකල්පයක් තියෙනවද? නෑ. කටිවත් කරගන්නකම් වෙන විකල්පයක් නෑ. රිදුම් අඩු වෙනකම් අඩු වෙන්න නම් පාලනය කරගෙන යන්න ඕන. හැබැයි ඔබට ඒ කට ඉවත් කළොත් විලුඹ ඔසවන්න උවමනාවක් නෑ, රිදුම් ඇති වෙන්නේ නෑ. එහෙමනම් මේ රිදුම් ඇති කරන විශාලම කටුව තමයි මම. මම හෙවත් හැම කෙනාගේම ළඟ තියෙන මමංකාරය. දැන් ඔබට බැන්නොත් මට බැන්නා, වරුණා කළොත් මට වරුණා කළා, හැඟීමක් ඇති වුණොත් මට හැඟීමක් ඇති වුණා, දුකක් ඇති වුණොත් මට දුකක් ඇති වුණා, සතුටක් ඇති වුණොත් මට සතුටක් ඇති වුණා යයි විඳ දරා ගත්තත් අමු අමුවෙන් මම ආයෙනෙන් එතන මමෙක් නැහැ කියන්න බෑ. මමෙක් ඉන්න නිසානේ ටික දැනෙන්නේ. එතන මමෙක් ඉන්නවා. හැබැයි ඒ මමෙක් ඉන්නවයි කියලා විඳ දරා ගත්ත ස්වභාවයේ කිසිම යථාර්ථයක් නැහැ, තිබෙන්නේ මිරිඟුවක්. මමෙක් නැහැ කියන්න බෑ. එතන මමෙක් ඉන්න නිසා තමයි ඒ විදිහට දැනුනේ. එසේ දැනුණත් ඒ තුල සිටින්නේ තිබෙන්නේ අවිද්‍යාව, මිරිඟුව. මේකට කියනවා මායා කියලා කියනවා. මාර පරාජය කරන්න මනස පරාජය කරන්න ඕන, දුරු කරන්න ඕන. ඒක ධර්මයෙන් දෙන ශක්තිය. ඔබ ධර්මයට ඇති කැමැත්ත දෙගුණ තෙගුණ කරලා දෙනවා. එහෙම නැත්නම් අර ධර්මයෙන් පෝෂණය වෙන ටික විතරක් ඔබේ ජීවිතේ තැම්පත් වෙනවා. ඔබ විසින් ඒක වර්ධනය කරගත යුතු ටික ඔබෙන් සිද්ධ වෙන්නේ නැත්නම්. එනිසා ඔබෙනුත් යම්කිසි කැපවීමක් තියෙන්න ඕන. යම්කිසි කැපවීමක් නෙමේ, ඔබගේ සිය පූර්ණ කැපවීම ඒ හරහා යොමු කරන්න ක්‍රියාත්මක වෙන්න ඕන. හැබැයි ඔබ කිසිදු දර්ශනයක්, ආගමක්, වචනයක්, පුඤ්ජලත්වයක් කිසිදු දෙයක් ග්‍රහණය කර නොගෙනමින් තමයි මේ ධර්මය විනිශ්චය කිරීමට පත් වෙන්න ඕන. ධර්මය විනිශ්චය කිරීමට පත් වෙන්න ඕන කිසිදු පක්ෂපාතීත්වයක් නොගෙන සත්‍ය හඳුනා ගැනීමේ න්‍යායෙන් තමයි ඔබ ධර්මයට පිවිසිය යුත්තේ. ධර්මය තමා විසින් පවත්වන්න ගියොත් එතන ආසත්ත භාවය, තමන් විසින් ඒක පාලනය කරන්න ගියොත් එතන සිද්ධ වෙන්නේ ධර්මයේ විශේෂයෙන් දැක්ක කෙනෙකුට ධර්මය කියන එක ස්වභාවිකව හට ගන්නා වූ සත්‍යයක්. ඒක පුජ්‍යලයක් විසින් ක්‍රියාත්මක කරවන හසුරවන ගුණයක් නෑ. ඒක දර්ශන ශක්තියක්. මනසේ ගැඹුරුම සිතේ තිබුණු ගැඹුරුම අවිද්‍යා බලවේගයට ඉන්න බැරුව පලා ගියා. ඒක හරියට ඔබේ නිවස, ඔබේ කුස්සිය අවුල් කරපු නොයෙකුත් කෑම කාපු මීයෙක් පලා ගියා වගේ වැඩක්. ඔබේ මනසත් අවුල් කරන මීයෙක් ඉන්නෝ. ඒ මීයා තමයි ඔබේම මමංකාරය. දැනට ඔය මමංකාරයේ කෙනෙක් හිතාගත්තේ නැති වුණොත්, තේරුම් ගත්තේ නැති වුණොත් මේ මමංකාරය තමන්ට අහිතක් කරනවායි කියලා අනර්ථයක් කරනවායි කියලා අඳුනගත්තේ නැති වුණොත් එළවන්න බෑ. ඒක ජීවිතේට දැනෙන්න ඕන. මේ මමංකාරය මට අහිතවත් කෙනෙක්. ඔබව රිදවන්නේ අන් කෙනෙක් නොවේ. මගේ මමංකාරයයි කියලා රිදුන මොහොතේදී මතක් කරන්න පුරුදු වෙන්න. තේරුණානේ? දැන් ඔබ දැනට කියන්නේ කොහොමද? ඔබ රිදෙව්වොත් එහෙම ඔබ කියන්නේ නැහැනේ මේ මගේ මමත්වය මාව රිදෙව්වේ කියලා. ඔබ දැන් කියන්නේ මොකද්ද? මාව රිදෙව්වේ අර පුජ්‍යලයා, අර තැනැත්තිය කියලායි අපි කියන්නේ. අර කාරණේ, අර සිද්ධිය තමයි මාව රිදෙව්වේ කියලා. ඇත්තෙන්ම ගැඹුරු යථාර්ථය හොයාගෙන ගියාම මොකද? ඒ කාරණේ වෙන කෙනෙක් රිදුන්නේ නැහැනේ. එහෙමනම් මං විතරක් වරිදුන මොකද කියලා තර්කයට එන්න ඕන. එහෙමනම් මෙවැනි කාරණයක් බුදුවරුන්ට රහතුන්ට පැමිණියාම රහතුන් රිදෙන්නේ නැහනේ. එහෙමනම් මට රිදෙන්නේ මොකද කියලා බලන්න ඕන. එතකොට අපි කියන්න ඕන මොකන්ද? මේ රිදීමට හේතුව මා තුළ ඇති මමංකාරයයි. වෙන දෙයක් මේ රිදීමට හේතුව මමංකාරය. හැබැයි ඉතින් තියෙනවා කායික වේදනාත්‍රය වෙනම තියෙනවා, මානසික වේදනාත්‍රය වෙනම තියෙනවා. කායික ස්වභාවයේ ලක්ෂණය ගන්නේ කායික ධර්මතාවය. ඒක දිරා යනවා, පිපාසය ඇති වෙනවා, කුසගිනි ඇති වෙනවා, රස්නේ දැනෙනකොට සීතල අවශ්‍ය කරනවා, සීතල වැඩි වෙනකොට රස්නේ අවශ්‍ය කරනවා. ඒ කායික ධර්මතාවය. ඒක මොකද සීතල උහුල ගන්න බැරිද? ඔය අරහත් නේද කියලා අහන්න බෑ රහතන් වහන්සේ කිව්වත්. ඒ කාලේ රහතන් වහන්සේලාට මේ වස්සාන කාලේ නියම කළා තුන් පොට සිවුර බුදුරජාණන් වහන්සේ. ඒකට හේතුව සීතලෙන් ආරක්ෂා වෙන ක්‍රමයක් නෑ. ප්‍රශ්න කාලෙට ඒ පවන් ගහන වටාපතක්, අද හාමුදුරු ළඟ තියෙන මන කියන්නේ වටාපතක් තියෙන එක රස්නි කාලෙට පවන් ගහ ගන්න හුළඟ. විදුලි ෆංකා තිබ්බේ නෑනේ ඒ කාලේ. ඉතින් අරගෙන හුළං ගහගෙන තමයි හිටියේ. ඒ නිසා මානසික ස්වභාවයට ගන්න නීතිය සහ කායික ස්වභාවයට ගන්න නීතිය වෙනම අඳුන ගන්න ඕන බෞද්ධ පිළිවෙතුන්. මේ මානසික ස්වභාවය නිවැරදි කිරීමේ පිළිවෙත එකක්, කායික පිළිවෙත එකක්. එහෙමනම් මානසික ස්වභාවයේ පිළිවෙතේදී අපිට පුළුවන් අශේෂ විරාග නිරෝධ තත්ත්වයකට පත් වෙන්න. ඔබ ධර්මයට පිවිසෙන තරමට ඔබේ ඇඟේ තිබෙන උණුසුම, රසණය, කෙලෙස් බලය නිවෙනවා, නැති වෙනවා. ඔබට කෙලෙස් නැති කරගෙන නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ නිවන් දකින්න මගේ ගමන් කරනකොට කෙලෙස් නැති වෙනවා. දැන් ලෙඩෙකුට කියන්නේ නැහනේ මේ ලෙඩා ඔයා ලෙඩේ හොඳ කරගෙන ස්පිරිතාලෙට එන්න කියලා. ලෙඩාට කියන්නේ ලෙඩේ තියෙද්දි ස්පිරිතාලෙට එන්න, ඊළඟට ඖෂධ මගින් ලෙඩේ හොඳ වෙනවා. දැන් නුවරඑළියේ තියෙන හීතල මෙහෙදී අපිට AC එකකින් හදාගත්තට සබදාහමෙන් නැහනේ. ඉතින් අපි නුවරඑළියට යනකොටයි නුවරඑළියේ තියෙන හීතල දැනෙන්න පටන් ගන්නෙ. ඒ වගේ නිවනේ සෝය පුතජන භාවයේ ඉඳගෙන එතන ඉඳගෙන ඒක හදන්න බෑ. ලෝකෝත්තර ගුණයට ඇදෙන්න 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 මොකද දැනේ? ඒ නිවනේ ගුණය දැනෙන්න පටන් ගන්නවා. නිවනේ ගුණේ මොනවද තියෙන්නේ? මොකුත්ම නැහැ. නිවනේ කිසිම ගුණයක් නැහැ. අගුණේකුත් නැහැ. මොනවද තියෙන්නේ? දෙවෙනි මොනවද තියෙන්නේ? නිවනේ මොනවද තියෙන්නේ කියලා අත්තිමින් නොනව මිසක් ඒක වචනයෙන් කියපාන්නට බෑ. නිවනේ තියෙන්නේ මොනවද කියලා අත්තිමින් ඕන ඒක වචනයෙන් කියපාන්නට බෑ. තේරුණානේ? වචනෙන් කිව්වොත් ඒක රූප බවට, වේදනා බවට, සංඥා බවට, සංකාර බවට, විඥාන බවට පෙරලෙනවා. ඔබේ මනසින් ඔබ අහන්න දැන්. ඔබ මේ ධර්මයේ ඉගෙන ගන්නද හදන්නේ, ප්‍රත්‍යක්ෂ කරන්නද හදන්නේ? ඒක 3-4 වතාවක් අහලා බලන්න. ඉගෙන ගන්න යනවනම් ඔබට ටිකක් ගමන ප්‍රමාදයි. ප්‍රත්‍යක්ෂ කරන්න යනවනම් ගමන ඉක්මන. ධර්මයේ තෝරගන්නේ පිටින් කවුරුවත් කියන දෙයක් එක්ක සසඳලා නෙමෙයි, තමන්ගේ හිතට ජීවිතේට දැනෙන ක්‍රමෙත් එක්ක. ජීවිතේට දැනෙන ක්‍රමෙත් එක්ක. අරක හොඳයි, මේක නරකයි කියනෝ නෙමෙයි. ඒකත් වැඩන්නේ නැහැ, මේකත් වැඩන්නේ නැහැ, ඔක්කොම වැඩන්නේ නැහැ කියනවත් නෙමෙයි. කුත්මුදු කියා ඔන්නෝහේ නිකං නිර ශූන්‍යව මනස තබාගමු කියනවත් නෙමෙයි. මේ සංඥා පැටලැවිල්ලෙන්, වේදනා පැටලැවිල්ලෙන්, උපාදානේ පැටලැවිල්ලෙන් නිදහස් කරන එක මේ කරන්නේ. අනකිරීමක් නෑ. කම්ම නිරෝධාය සංවත්තති. සැනසීම ලැබෙන්නේ කර්ම නිරෝධ කිරීමෙන්. දැන් අනකලොත් ඊළඟට මොකද්ද හු කරන්නේ? අනට අනුව ක්‍රියාවලියක් නේ තියෙන්නේ. ඒ නිසා ධර්මයේ කියන්නේ අනක් නෙමෙයි. ධර්මයේ කියන්නේ අනක් නෙමෙයි. අනක් නෙමේ නම් නියෝගයක් නෙමේ නම් තමන්ට ක්‍රියාවලියකට බැස ගන්න දෙයක් නැහැ. ඒත් අපි ක්‍රියාවලියක ඉන්නවා. මොකක්ද ඒ ක්‍රියාවලිය? ධර්මය තේරුම් කර ගැනීමේ ක්‍රියාවලියේ ඉන්නවා. ඒක තමයි පාරුව. හැබැයි ඒක කර තියාගෙන යන්න නෙමෙයි, මේක මම අවසානෙට වෙනකන් විතරක්, ගඟෙන් එගොඩ වෙනකන් විතරක් මම මේක මගේ උදව්වට තියාගන්න ඕන. ඒක උදව්වට ඉස්සෙල්ලා මතහැරලා දැම්මොත් එහෙම ගඟේ පීනන්න තමයි වෙන්නේ නේද? ඒ නිසා ධර්මය අතහරින්න බෑ, ධර්මය අල්ලගන්න ඕන. ඒක තමයි පාරව. ඒක අතහරින්න එපා. හැබැයි ඉතින් මේක ගඟෙන් එගොඩට යනකන් විතරයි. කොටින්ම කියනවා නම් මේ අපි වුණත් අපිත් මේ පාරුවක් හැටියට නෙගන්නේ. ඒගොඩ වෙන්න අපිවත් පාරුවක් කරගන්නවා. ධර්මයේනේ තියෙන්නේ සාමින් වහන්සේ ළඟ නේද? එහෙමනම් අපිව පාරුවක් කරගත්තා මේ අපිත් උමනා නැහැ ඔය ඇත්තෝ ඒගොඩ වුණාට පස්සේ. අපිවත් උමනා නැහැ. තමන්ට ස්වාධීන නිදහස් ලෝකයක් එතන ඉඳලා අයිති වෙනවා. එතන ඉඳලා සකසිනවා, මැවෙනවා. තේරෙනවනේ? එනිසා සියල්ලගෙම අතහැරීමෙනුයි, අල්ලා ගැනීමෙනුයි, උපේක්ෂාවෙන් සිටීමෙනුයි කියන මේ කරුණු තුනම එක පොදියකට දාලා විසිකරන්න. අල්ලා ගැනීමෙනුයි අතහැරීමෙනුයි උපේක්ෂාවෙන් සිටීමයි කියන මේ කරුණු තුන එකවර එක මල්ලකට දාන්න. දාලා විසිකරා. කොහොමද සැනසෙල්ල? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටිවලට නොපෙමුණුණු සිල්වත් කමක් ඇති වෙනවා. දෘෂ්ටි නැහැ. අපි බෞද්ධත් නෙමේ, අපි මුස්ලිමුත් නෙමේ, අපි කතෝලිකත් නෙමේ, අපි හින්දුත් නෙමේ, අපි කිසිම කෙනෙක් නෙමේ. අපි ස්ත්‍රීත් නෙමේ, අපි පුරුෂත් නෙමේ, අපි පෝසත් අයත් නෙමේ, අපි දුප්පත් අයත් නෙමේ, අපි උගත් අයත් නෙමේ, අපි නූගත් අයත් නෙමේ. අන්න ආර්ය භූමිය, අන්න ලෝකෝත්තර සත්‍ය පවත්ව ගන්න, වඩා ගන්න, දියුණු කර ගන්න කිසිම දෙයක් නැහැ. අපි හිතන්න ඕනේ මේ පාරවල් ගැන. ඒ කියන්නේ තමන් යංගිසි ඉලක්කයකට සහ අදාළ මාර්ගයක පිවිසිලා යනවනම්, අවබෝධයක් දිනු කරගන්න හදනවනම්, ඊට අදාළ වෙන ළඟ ළඟ ප්‍රශ්න අහන්න ඕන. දැන් ගුරුවරු ගොඩාක් දෙනෙකුට වෙන දෙයක් තමයි, සමහර ළමයි මේ ප්‍රශ්නේ උගන්නගෙන මෙහෙම යන්නේ, පාරට යාට අදාළ නැති ඈත එකක් අහනවා. එතකොට ළමයට කියනවා, හරි අපි ඒක ඉස්සරහට ඉගන්නන්න තියෙනවා, ඔයා මේ ටික ඉගෙන ගන්න. මේ ටික ඉගෙන ගන්නේ නැතුව අර කෙළවරේ තියෙන ප්‍රශ්නය ගන්න ඕමන නැහැ. ඒ නිසා දැන් හිත මෙහා ප්‍රශ්න ටිකක් විසඳ ගන්න තියෙනවා. ඒක විසඳගමු. මේ ඒක මමංකාරය, ඒකට මම උත්තරයක් දෙන්නම්, බැහැර කරන්නේ. මමංකාරය නැති කරගත්ත කෙනෙක්ගෙන් විමසුවොත් ඔබ කවුද කියා, මම කියා උත්තර දෙන්නේ නැතිව වෙන උත්තරයක් තියනවද කියලා නේ අහුවේ. මම ඒකට උත්තරයක් මෙහෙම දෙන්නම්. ඒ වැඩේ මමංකාරය නැති කෙනා කරගනිවි. ඒ වැඩේ මමංකාරය නැති වෙච්ච කෙනා කොහොම හරි උත්තරයක් දෙවි. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපිට තියෙන්නේ මමංකාරය නැති කරගන්න එක විතරයි. රහතන් වහන්සේගෙන් ඇහුවේ, අහුව තහත් වෙලා නෙන්නේ, ඒක වැඩි කරගරේ ඈ සෝහන් මාර්ගඵලයටපත් වෙච්ච කෙනාගෙන් ඇහුව, එයා ඒක කරගන්නේ. ඒක අපිට ගැටලුව නෑ. මොකද අපි අර මමංකාරය නැති කෙනෙක්ගේ ඒ වචනේ ඉගෙනගෙන ගිහිල්ලා අපි කියන්නද ගිහිල්ලා? වැඩක් නැහැනේ. ඒක එයා කරගන්නේ. ඒක එයාට අදාළ දෙයක්. ඒක එවලට එයාට සුදුසු ක්‍රමය, මේ පුජ්‍යලයාට මේක කියලා දෙන්න සුදුසු ක්‍රමය මොකද්ද කියලා මට කියන්න බෑ. මෙන්න මේ වචනේ තමයි එයා දෙන එකම උත්තරය කියලා. සුදුසු ක්‍රමය මොකද්ද කියලා බලලා ඒ සුදුසු ක්‍රමයට එයාට වැටහෙන්න උත්තරයක් දෙයි. ඒක තමයි උත්තරේ. තේරෙනවනේ? ඒකie උත්තරයක් පිළිතුරක් නැහැ. ඉදිරියේ ඉන්න පුජ්‍යලයා, ප්‍රශ්න විමසූ පුජ්‍යලයාගේ ස්වභාවය බලලා නිසි පිළිතුරක් ලබා දෙයි. ඒක යාළඟ වැඩක්. දැන් අපිට තියෙන වැඩේ ඒක නෙමෙයි. තම තමන්ගේ ළඟ තියෙන භාව රූපයෙන් ඉවත් වෙන්න, මමංකාරය නැති කරගන්න. භව රූපයෙන් ඉවත් වෙන. මොකද්ද ඕගොල්ලන්ට තියෙන භව රූපේ? පුරුෂ ස්ත්‍රී කියන භව රූපය. භව රූපයෙන් ඉවත් වුණාට පස්සේ එතකොට අපිට ගති විමුක්ත වෙනවා. ගති නැහැ. තේරෙන්නේ ගති ලක්ෂණ නැහැ. මේ කතා කරන්නේ අපි පුළුවන් තරම් රූප නිරෝධයට, වේදනා නිරෝධයට, සංඥා නිරෝධයට, සංඛාර නිරෝධයට, විඥාන නිරෝධයට පිවිසුණු සැනසෙල්ලක් තියෙනවා කියන එක නේද මේ කියන්නේ. මාගේ වචනවලට හොඳින් ඇහුම්කන් දෙන හැම කෙනාගේම මනස හැම මොහොතෙම පිහිටන්නේ කොහෙද? මේ නිරෝධයේ. ඒ නිරෝධය තුල ඔබට සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා නැත. අතීත අනාගත වර්තමාන නැත. අසංඛාරික වූ අවේදිත වූ ගුණයක් කුසලයක් ඔබ තුල වඩනවා හැම මොහොතක. ලෝකෝත්තර කුසල. ලෞකික කුසල් නෙමේ ලෝකෝත්තර කුසල් වඩනවා. ලෝකෝත්තර කුසල් වඩනවා. ඒකයි අපි කරන්න හදන්නේ. නමුත් ඒ ලෝකෝත්තර කුසලය තමා තුල ජනිත වුණේ නැත්නම් තව කෙනෙකුගේ මනසට ලෝකෝත්තර කුසලයක් වැඩෙන විදිහට කතා කරන්නට බෑ. ඔවුන් කතා කරන්නේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්, තරහවක්, ආසාවක් මොකක් හරි නැගෙන විදිහට තමයි ලෝක හැම මිනිස්සෙම කතා කරන්නේ නේ. එහෙම කතා කරන ලෝකයේ ඒ කිසිවක් නූපදින තැනට කතා කරනකොට අපි ඒකට කියනවා ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය කියලා කියනවා. ශ්‍රී සද්ධර්මය කියලා කියනවා ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය. තින් වීරිය කරගන්න නිතරම හිතට මතක් කරන්න දුර්ලභ අවස්ථාවක්. ජීවිතේ කෙටි. ජීවිතේ කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. අද අද එයි මරු පින් කරගන්නේ. එනිසා මම මේ ලෝකයේ කරන්න තියෙන නිසා මම හිතනවා මට කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම පූජාව කුමක්ද කියලා හොත් ඒක තමයි ධර්ම අවබෝධය. තමන්ට ධර්ම අවබෝධය කරගන්න පුළුවන් නම් ඒක තමයි කරන්න පුළුවන් ලොකුම පරිත්‍යාගය, ලොකුම පූජාව. ඒ නිසා මේ ගෲප් මානසිකත්වය, කල්ලි මානසිකත්වය, ගැන් මානසිකත්වය හදාගන්න එපා. ගැන් එකක් හැදියට තමන් ඒකීය පුජ්‍යලයක් වෙන්න මිනිසුන් අතර කොච්චර සිටියත් සාමාන්‍ය මිනිස්සුන්ගේ ක්‍රමයට ජය ලබන්න එපා. සාමාන්‍ය මිනිස්සුන්ගේ ක්‍රමේ තමයි ජය ලබන්නේ වැඩියෙන් කතා කරලා. එයා එක වචනයක් කතා කරන, මෙයා දෙකක්. එයාගේ උෂ්ණත්වයේ වචනේ තිබ්බනම් 120ක්, මෙයාගේ උෂ්ණත්වයේ 130ක් දාලා කතා කරනවා වේගය. එතකොට දිනනවා. ඒ ක්‍රමයේ පුහුදුන් ලෝකයේ හැටේ, පුහුදුන් ලෝකයේ හැටේ. එයාට යම් දෙයකින් එකක් තිබ්බනම් අනිත් එක්කෙනාට ඒ වගේ දෙකක් තිබුණා කියලා දිනනවා. ඒ ක්‍රමයට නෙමෙයි, කරුණ වලින් තමයි ඥානවන්ත ලෝකයා දිනන්නේ. ශබ්දයෙන් නෙමෙයි. දැන් අද රාත්‍රියේද නෑ, පහුගිය දවස්වල ඊයේ රාත්‍රියේ තිබ්බා බෞද්ධ ආනාලිකාවේ මේ ධර්මවාදයෙන් අධර්මවාදයෙන් යටපත් කරන මේ දේශනාවල් තිබ්බා. තුන් වතාවක් ප්‍රචාරය වුණා මේ දේශනාවේදී. පෙන්නුවා මේ දිනන පැත්ත නෙමෙයි, කුසල අකුසල විග්‍රහයෙන් තමයි හරි පැත්ත තෝරගන්නේ කියන එක. අද රාත්‍රියේ ධර්ම දේශනාවක් තියෙනවා ලක්කන ගුවන්විදුලියේ රාත්‍රී 10:15ට. හැම නෑ බදාදා තියෙන්නේ, බදාදාවකම ප්‍රචාරය වෙනවා හෙට රාත්‍රියේ. ඒ නිසා මේ ධර්ම කරුණු ජීවිතයට අනුබන්ධ කර ගන්න ඕන, නිතරම අමුණ ගන්න ඕන. ඒකට කියනවා ගාව ගන්න ඕන ජීවිතේ. ධර්මයේ ටික 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 ජීවිතේ කර ගන්න ඕන. මොනවද මිනිස්සුන්ගේ ජීවිතේ වෙලා තියෙන්නේ? ලෝභ, ద్వේෂ, මෝහ. ඇත්ත නේද කතා? කතාව ඇත්ත. කතාව ඇත්ත කියලා බාරගෙන ඒකෙන් සාඩම්බර වෙන්න එපා, ලැච්ච වෙන්න. තේරුණානේ? ඒක සාඩම්බර වෙන්න එපා, ලැජ්ජ වෙන්න. කහල ගොඩක් ඇඟේ දාගත්තාම ලැජ්ජ වෙනව මිසක්, දුර්ගන්ධ ගහන දෙයක් ඇඟේ ගෑවුනහම ලැජ්ජ වෙනව මිසක් සතුටු වෙන්නේ නැද? ඈ? සතුටු වෙන්න බෑ. ලැජ්ජ වෙන්න. ජීවිතේ කරගෙන තියෙන ලෝභ ද්වේෂ මෝහන නම් එකට ලැජ්ජ වෙන්න. ඒක හරියට අර මඩනාගත්ත ඌරෙක් එනවා වගේ තමයි ඊළඟට පේන්නේ අනිත් අයට. මඩනාගත්ත ඌරෙක් කොච්චර අප්පිරියද නේද? ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට, මහරහතන් වහන්සේලාට ප්‍රියවන්න ධර්මයේ පිහිටන්න ඕන. මේ ධර්මයේ පිහිටන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. නුවණ කැපවීරීම තුළ. ඒ නිසා මහරහතුන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ සයවරුද්ද දුෂ්කර ක්‍රියාවේදී සිද්ධ කරන ලද ඒ කැපවීම නිතරම හදවතට ගන්න. සසර භයානකයි. කිඹුල්ල වෙයි, කබරය වෙයි, සර්පය වෙයි, හූනෝ කැරපොත්ත වෙයි, මිත්‍යා දෘෂ්ටික ආගම් වලට යයි, සතුන්ගේ බෙලි කපයි, මහ පව් කරයි, අහස දිහා බලාගෙන කෑගසයි, ඈ දැක්කේ නැති දෙවියෙක් ගැන ආකල්ප මවාගනින්. මොනවාද මේ සසර භයානක තත්ත්ව? මෝහණය වෙච්ච ලෝකයක් තියෙන්නේ. ඒ මෝහයෙන් නිදහස් වෙන්න ඔබට මේ අවකාශය සහ පාර ගේට්ටුව තීද්දි කල්පනා කර කර බල බල ඉන්නවා. එතකොට නිකම්ම නිකම් මෝඩයෙක් නෙමෙයි, අලි මෝඩයෙක් කියලා කියන්නේ මේ. නිකම් මෝඩයෙක්, අලි මෝඩයෙක් කියන්නේ තමන්ට මග පෙනෙද්දී ඒ මගේ යන්න ඇතුව. නිසා අපි අංගිසි කෙනෙකුට, ඕන කෙනෙකුට කියනවා රජකම දාලා ඇවිල්ලා මේ ධර්මයේ තේරුම් ගන්නද කියලා. හැවොත් ඔව් මේක තේරුම් ගන්න. ධර්ම තේරුම් ගන්න. ඒක වටිනවා. ඒක අපිත් අපේ ජීවිත තුළින් අත්විඳින දෙයක්. ජීවිතේ හැම දෙයකටම වඩා වටින්නේ ධර්මය. කොටින්ම කියතොත් අම්මා තාත්තටත් වැඩිය වටිනවා. ඇයි මට අම්මලා ඕන තරම් සංසාරෙ මුණ ගැහුණානේ? එක එක අම්මලා මුණ ගැහුණා. දැන් ඔයාත් උන්ට අම්මලා කී දෙනෙක් ලෝකෙ බිහි වෙලා ඇද්ද? කෝටි ප්‍රකෝටි ගණන්නේ අම්මලා. තාත්තලත් එහෙමයි. ස්වාමිවරුත් එහෙමයි. දරුවොත් එහෙමයි. සසර කොච්චර නමුත් ධර්මයේ හම්බුන්නේ නැහැ. සද්ධර්මයේ හම්බුනේ නැහැ, හම්බුනේ ඉන්ද්‍රිය ධර්මය. ධර්මයක් හැටියට හම්බුනේ මොනවද? ඉන්ද්‍රිය ධර්මය. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මොනවද? ඉන්ද්‍රිය ධර්මය කියලා කියන්නේ දැන් ඇසේ ධර්මතාවය තමයි රූප. ඇහැට ශබ්ද ඇහෙන්නේ නැහැ. ඇහි ධර්මතාවය රූප. එහෙනම් නාසයේ ගඳ සුවඳ ධර්මතාවය. ඉන්ද්‍රිය ධර්මය කියන්නේ ඒකට. කනේ ශබ්දය, නිවට රස, ගතට ස්පර්ශ, සිතට සිතුවිලි, මවා ගැනීම, වින්දන. ඔය තමයි ධර්මය. ඉන්ද්‍රිය ධර්මයේ අනුභව කරමින් තමයි ජීවත් වෙන්නේ. ඒක සුඛ විදියට, සුව විදියට, පහසු විදියට, මනස්කාන්ත විදියට තියෙනකන්, ලස්සනට හැම දෙයක්ම තියෙනකන්, ලෙඩක් දුකක් හැදෙනකන්, වයසට යනකන්, දිරාපත් වෙනකන්, වයස කියන්නත් ලැජ්ජ වෙවි. පස්ස ගහ ගහ උපන් දිනේ කියලාත් නේ. පව්ගේ දවසක වයසක අම්ම කෙනෙක් උපන් දිනේ කියලා ඉතින් පූජාව පැවැත්තුවා. මම ඇහුවා මේ වයස කීයද කියලා. මෙන්න ඇඹරෙනවා. මම බැලුවා මේ මොකද කියලා. යාන්තම් කිව්වා 74 කිව්වා. 74ක් කියලා ඔච්චර මොකද ඇඹරෙන්නේ. අම්මනේ 74යි කියලා කියන්න තිබ්බනේ. ඒක ආඩම්බරේ. ඒ නිසා වයස කියන සන්තෝෂ වෙන්න ඕන. මොකද හේතුව වයසට යන්න යන්න මිනිස්සයා පරිණත වෙනවා. වයසට යන යන අත්දැකීම් වලින් ලෝකයේ තුල ඒ පුජ්‍යලයා විශිෂ්ටයෙක් වෙනවා. ඒ නිසා තමන්ගේ වයස වැඩි කියලා කියන්නේ අනිත් කෙනාට වඩා මම ඉහළ කෙනෙක්. මේ ලෝකෙට ඉස්සල්ලම පැමිණි කෙනෙක්, අත්දැකීම් ලැබපු කෙනෙක් කියලා කියන්න පුළුවන් කම තියෙනවා. දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙකුත් මට වගේ දෙගුණයක් වයසයි. නමුත් ඉතින් ඉන්ද්‍රිය ධර්මයේම අනුභව කරමින් ජීවත් වුණා. ධර්මය හම්බ වුණේ නැහැ. මේ තරුණ කොළු ගැටයා අවුරුදු 24ක් විතර වෙනකොට, පොඩි හාමුදුරුවෝ අවුරුදු 23ක් වෙනකොට 24 ලබද්දි වගේ ඕන හසු කරගන්නවා මේ විශිෂ්ට ධර්මය. ඉතින් අර වයසට ඒ ඉන්න ඔකටෝම වඩා ඉහළට යනවා. ඒ උමනාවෙන් ඉහළට ගිහලා නෙවෙයි, ඉබේට ඉහළට ගිහිල්ලා. ඉබේට ඉහළට ගිහිල්ලා. ඈ ඉබේට ඉහළට ගිහිල්ලා. අවිද්‍යාත්මක ස්වභාවයක ඉන්නකොට කටුවක් කනන මිනිහෙකු විඳින වේදනාවට වැඩිය වේදනාවක් විඳිනවද නැද්ද? වේදනාව විඳිනවා. කටුවක් කනච්ච මිනිස්සෙක් විඳින වේදනාවට වැඩියෙන් වේදනාව විඳිනවා. ඔය මමංකාරය හැමතිස්සෙම ඔබ උද්දනවා, රිද්දවනවා. හදවතේ තියෙන කටුවක් වගේ හිතන්න. මේ කටුව, මේ මමංකාරය මං පළවා හරිනවා කියලා හිතන්න. ඒ මමංකාරයේ ආහාරය ගන්නේ ඔබ හරහා. ඔබ තේරුම් ගත්තේ නැති වුණාට ඔබට නොතේරෙන විදියට ඔබ හරහා තමයි මමංකාරය ජීවත් වෙන්න ආහාරය ගන්නෙ. මොකන්ද? මමංකාරය ඔබට පක්ෂපාතීත්වය පෙන්වනවා. එතකොට ඔබ ඒකට රැවටෙනවා. රැවටුණාට පස්සේ මමංකාරය ඒ හරහා පෝෂණය ලබනවා. ත්‍රස්තවාදී කණ්ඩායම් මේ රටේ පෝෂණය වුණා නම් පෝෂණය වුණෙත් එහෙමයි. ඉන්න පාලකයන්ට පක්ෂපාතීත්වයන් පෙන්වුවා, විවිධ සහයෝගයන් දුන්නා, යටින් පෝෂණය වුණා. පස්සේ ඒ අයගේම ජීවිත ඒකෙන් නැති කරගත්තා. ලෝකෙ වෙන්නෙත් එහෙමයි. ලෝකෙත් විශාල සන්නද්ධ කණ්ඩායම් වල නායකයෝ බලනකොට මේ ජාත්‍යන්තර හමුදාවල් තමයි පුහුණු කරලා තියෙන්නේ, හදලා තියෙන්නේ. ඒ පුජ්‍යලය තමයි යංගෙදි දවසක පහර. ඒ වගේම තමයි ඔබ ළඟ තියෙන මමත්වයන්. ඔබෙන්ම යැපිලා ජීවත් වෙලා ඔබටම හානිය කරනවා මමත්තේ. ඔබේ යම්කිසි නන්දි රාගයක් ඇති වුණොත් මත්තේ බලාගෙන ඉන්නවා මෙයා කොහාටද කැමති, මෙයා මොන දෙයටද කැමති කියලා බලන් ඉන්නවා. කැමති වුණොත් ටක් ගාලා ඒකට එළවිලා එළබෙනවා. එළබිලා හරි හරි මම එක කරලා දෙන්න. මායයට කරලා දෙන්න පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි අතර ඕනෑම දෙයක් මායයට කරන්න පුළුවන්. ලෝකය තුල ඕනම දෙයක් මායයට කරන්න පුළුවන්. මායයට කරන්න බැරි ලෝකෝත්තර දේවල් විතරයි. ලෝකය තුල ඔබ ඕනම තරකට ගෙන යයි මායා. තේරුණානේ? ඔබ ඕනම තැනකට ගෙන යයි. නමුත් ලෝකෝත්තර ධර්මය හොවා මෙයා බයයි. ඒ නිසා අපි ලෝකෝත්තර ධර්මයේ කිට්ටු කරන්න මොකද කියන්නේ මායා? මායා පොඩ්ඩක් බලනවා මෙයාව කලම්බ ගන්න පුළුවන්ද කියලා. අර පංච නීවරණ වලින් එකකට දාලා කලබන්න බලනවා. කලබන්න බැරි වුණොත් තමයි අවසානේ තමයි පරාද වෙලා යන්නේ. මාරයා ඔබට ආයේ සියල්ල ඔබ රැගෙන යන්න. මම මේ සද්ධර්මය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා ලෝතර බුදුහාමුදුරුවෝ ඒ කරපු අදිෂ්ඨානය ඔබ තුලත් තියෙන්න ඕන. දසබිම්බර මාරියෝ ඇඳලා තියෙන විහාර ගෙවල් වල මේ චිත්‍ර කලාකරුවා ඒ පෙන්නුවේ තමන්ගේ සිතේම තියෙන ස්වභාවය. කෑ ගහගෙන හෝ කියාගෙන විදුලි කොටාගෙන වස් වැහි මහ වැහි වස්සගෙන දුනු ඊතල අරගෙන එනවා වගේ මනසට දැනෙනවා. ඒ වගේ රූපම වෙනවා නෙමෙයි. එහෙම හිතන්නවා. තමන්ට තේරෙනවා තමන්ව මේ මගෙන් ඇදලා ගන්නවා පැත්තකට මුලා කරන්න හදනවා. එක එක වෙස් වලින් එනවා. අප්‍රිය වෙස් වලින් ඇවිල්ලා මේක අප්‍රසන්න කරන්න බලනවා. ප්‍රිය වෙස් වලින් ඇවිල්ලා ප්‍රසන්න බවට පත් කරගෙන ඒ නිසා ගැටීමට හරි ඇලීමට හරි අල්ල ගන්න බලනවා. දැන් ඔය පෙන්නලා තියෙන්නේ මාරු දුවනු ප්‍රසන්න අය. ආරදාස ඉඹර මාරු අප්‍රසන්නනේ. මාළු දුවරු තුන් දෙනා ප්‍රසන්නයි. හරිම ලස්සන ශරීරය ඇඟපසක තියෙන මල් මාලා පළඳගත්ත මුතු මැණික් පළඳගත්ත දැක්කහම හිතර ප්‍රියමනාප වෙන තුන් දෙනෙක්. මොනවද? තණ්හා, රති, රාග. සම්ල නැ ඔන්ලි ඩෝටර්ස්ලා තියෙන්නේ. හරි, මාරයට පුතු නෑ, දුවල තුන් දෙනෙක් විතරයි ඉන්නේ. අම්මකෝ අම්මෙක් නෑ. ඒ නිසා මේ මාරය කියන ස්වභාවය තුළ ඒ කලා ශිල්පියට හැකි ආකාරයෙන් කියපු බණ ඒ විදිහට ඒක. හරි ඒක තමයි. ඒක අපේ මිනිස්සු ඒක ගැඹුරින් තේරුම් ගත්තේ නෑ. තණ්හා රති රාග අපි ඉස්සරහත් නටනවා කියලා. ඔබට හැකියාව තියෙන්න ඕන ඒ පැත්ත බලන්න නැතුව ධර්මයේ පැත්ත බලන්න. එතකොට ඒව දිහා නොබල බුදුහාමුදුරුව බලාගෙන හිටියේ කොහෙද? සිද්ධාර්ථ තවුසානන් ධර්මයේ පැත්ත, ගවේෂණයේ පැත්ත එයා අතහැරියේ නෑ. ඒ නිසා ගවේෂණයේ පැත්තේ ඔබ යන්න, ගවේෂණයේ පැත්තේ දිරියෙන් යන්න, මහන්සියෙන් යන්න, විවිධ ස්වරූප වලින් ඔබව මග හරවන්න බලයි. ඒ මග හැරීමට හසු වෙන පිරිසකුත් මේ අපේ භාවනා වැඩසටහන් වලට මේවිල්ලා මගේ ඇරිලා ගිහිල්ලා තියෙන ඕන තරම් ඒව ජය අරගෙන ජීවිතේ ප්‍රීති වාක්‍යයන් කියන සතුට ප්‍රකාශ කරන අය ඒ අතර ඉන්නවා. ඔබේ විමුක්තිය ඔබ සතුයි. ඔබේ විමුක්තිය ඔබ සතුයි. කරන්න තියෙන්නේ හොඳින් සද්ධර්මය අහන තරමට අනිත් දේවල් අමතක කරලා පුළුවන් තරම් ඒවා ඒ වෙලාවට රාජකාරියෙන් හැටියට සිද්ධ කරන්න එක දිගට ධර්මය දකින්නකම් උත්සාහ කරගන්න. දැක්කට පස්සේ ඉවරයි. දැන් ළමයෙක් විභාගේ ලියනකන්නේ වතුර කකුල් දෙක බේසමේ දාගෙන ඒක ලියන්නේ මේ පාඩම් කරන්නේ. ඒ කාල සීමාව ඉක්මවාට පස්සේ ආයි යාට ඒක මේ ලැබිච්ච උපාධිය ආයි අහිමි වෙන්නේ නැහනේ. ලැබුවමයි. ඒ වගේ තමයි සන්දර්ම අවබෝධය කරගන්නකම් යන්නේ. අර ගිනි අවුලවා ගන්න උදව් කරන මිනිස්සේ ඒ මිනිස්සේ වේගෙන් ඒ ලී කෑලි දෙක අතුල්ලන්නේ ගින්දර පත්තු වෙනකම්. පත්තුනාට පස්සේ ගිනි මැලේ ගහගත්තා පස්සේ අරගෙන ඉතර අතුල්ලා ඉන්න ඕනද? නෑ. ඒ නිසා ඔබට මේ ජීවිතේම මේ තණ්හාව නැතුව ඉන්න, ලෝභ නැතුව ඉන්න, දන් දිදී ඉන්න, ඇලෙන්න නැටින් ගැටෙන්න නැතුව ඉන්න, වර්තමානයේ ඉන්න කියා මේ පුරුදු පුහුණු කරනව නෙමෙයි. මේක එක මොහොතකදී දකින්න තියෙනවා. දැක්කට පස්සේ ආයේ ඒක ජීවිතේ නොසැදී පවත්වන ධර්මයක් බවට පත් වෙනවා. ඊළඟට සහැල්ලුවෙන් සරලව ජීවත් වෙන්න පුළුවන්. කැමති නම් අන් අයට කියලා දෙන්නත් පුළුවන්. ඒසුවය වඩා වර්ධනය කරගෙන යන්න පුළුවන්. තාම ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා සම්මා දිට්ඨියට එන තුරුම, සෝහල් මාර්ගඵලයට එන තුරුම තියෙන විදර්ශනා ධූරය. භාවනා කරන්න බෑ යාට. භාවනා කළොත් ඒක මමත්වයේ භාවනාවක් වෙනවා. මමත්වය දුරු කරගත්තට පස්සේ තමයි ලෝකෝත්තර සමාධිය සතිය ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි එයා තුළ ඒ ලෝකෝත්තර ක්‍රමයට ඒක වැඩෙන්න පටන් ගන්න, වඩන්න පුළුවන්. ඒ කියන්නේ බලෙන් අරගෙන මේ ඉන්ද්‍රිය ධර්මවලට යම් යම් අරමුණු උබවන්නේ නැත්තම් නිතටින් ඇති ස්වභාවය තමයි සන්තර අවබෝධ කරගත්ත කෙනෙක්ගේ ජීවිතේ සැනසෙල්ල, ලෝකෝත්තර සමාධිය. පුහුදුන් ජීවිතයේ ස්වභාවය තමයි හරි උවමනාවෙන් උනන්දුවෙන් තමයි හිතේ සතුට ඇති කරගන්නේ. පොඩ්ඩක් අතහැරලා දාපු ගමන් හිත මහා දුකටපත් වෙනවා. එහෙමනේ? සන්තෝෂයේ සතුට ඇති කරගන්න සෑහෙන උත්සාහයක් කරන්න ඕන. පොඩ්ඩක් අතහැරලා දාපු ගමන් උත්සාහය ආයෙ දුකට වැටෙනවා. ඒ නිසා ඒක අනිත් පැත්තට පෙරලනවා. නිතරම ධර්මයේ සතුට පවතින පටන් ගන්නෝ වමනාවෙන් ඉන්ද්‍රියන් යොමු කළොත් විතරක් ඒ පැත්තට ඇදිලා යනවා මූලික හරියේදී. නමුත් එහාට ගියාට පස්සේ කෙලස් අඳුනන් නැති මට්ටමට දියුණු වෙනවා. කෙලස් අඳුනන්නේ දැන් තරහා කිව්වහම අපි අඳුනන්නේ තරහ ගන්න නිසානේ. තරහ කියන්නේ මොකද්ද කියලා අඳුරන්නේ නැති මට්ටමට යනවා. ඉන්ද්‍රියන්ට ලං වෙලා ඉන්න තරමට ඉන්ද්‍රියන් අපෙන් ප්‍රයෝජන ගන්නවා. අපි ඉන්ද්‍රියන් වලින් ඈත් වෙලා ඉන්න තරමට ඉන්ද්‍රියන්ට බැහැ අපෙන් ප්‍රයෝජන ගන්න. තේරෙනවද? ඒ වගේ අපිත් අර නරක මිත්‍රයෝ ටිකක් ඉන්නවනම් එතෙන්ට ලං වෙලා හිටියොත් ඒ මිත්‍රයෝ අපි කතා බහ කරනවා, ආශ්‍රය නිශ්‍රය කරනවා වැඩින්නේ. නමුත් ඒ මිත්‍රයෝ ටික දාලා අපි වෙන රටකට යන. එතකොට ඒ මිත්‍රයන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න තියෙන හැකියාව අඩු. ඒ වගේ තමයි ඉන්ද්‍රියන් වලට සමාන වෙලා ඒ වඩා ආසත්ත වෙලා ඒවට ළඟට වෙලා ඉන්න එකයි යට තියෙන. ඉතින් ඉන්ද්‍රියන් වලින් වලකින්න ඉස්සල්ලාම ඈත් වෙන්න නෙමෙයි තියෙන්නේ. ඉස්සල්ලාම මේ ඉන්ද්‍රිය බද්ධය බිනින්න ඔබ ඉන්ද්‍රියන් වලට එරෙහිව කතා කරන්න ඕන. ඒ කියන්නේ තරහ කරගන්න ඕන නම් කොහොමද තරහ කරගන්න ඕන? හොඩු විරුද්ධව කතා කරන්න ඕන. ඔහු වරුණා කළොත් එහෙම තරහ වෙනවද? තරහ වෙන්නේ නැහැ. මේ මනු ලෝකේ මිනිස්සුයෝ තරහ කරගන්න හරි ලේසියි. බැන්න නම් දෙකක් තුනක් හතරක් පහක් බැන්න තරහ වෙනවනේ. තරහ වෙනවනේ නේද? ඇනියෝ නැහැ සැරෙන් ටිකක් ධර්ම කරුණක් හරි කිව්වොත් එහෙම තරහ වෙනවා. නිකන් නේද? එහෙම තරහ වෙනවා. ඒක තමයි මනසට ආසත්ත වෙච්ච අයගේ ස්වභාවය. හරි විදියට කල්පනා කරන්න. තරහ ගියහම ඔහු විසින් මා තරහ ගැස්සුවා නොවේ. ඒ තරහ ගැනීමට හේතු මා ළඟ තිබුණා. මගේ මමත්වයයි මට තරහ ගැස්සුවේ. ඔහු නෙමේ. මගේ මමංකාරයයි මට තරහ ගැස්සුවේ. එල කල්පනා කරන්න. එතකොට හරි. දැන් ඒකට තරහ ගිහි නැහැ කියලා, තරහ යන්නේ නැහැ කියලා, මේ තරහ යන්නේ නැති කෙනෙක් ඉදිරියේ එහෙනම් ඕන දෙයක් කරන්න පුළුවන් ඇතිනේ. මමත්වේ නැති කෙනෙක් ඉදිරියේ බුදුහාමුදුරුවෝ ඉස්සරහ ඕන දෙයක් කරන්න පුළුවන් ඇතිනේ. එහෙම බෑ. රූල්ස් කියන ඒවා වෙනම තියෙනවා. නීති වෙනම තියෙන්නේ. හරි, තරහ කතා වෙනවා තියෙන්නේ. හදන්න පුළුවන් අය හදනවා, හදන්න බැරි නම් අතහැරලා දානවා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට සරියුත් හාමුදුරුවෝත් එක්ක වැඩම කරා, භික්ෂුන් වහන්සේලා 500ක් ඇවිල්ලා ඉතින් ආරාම සකසනකොට ඉතින් හිතාගන්න පුළුවන්නේ පස් දෙනෙක්ගේ කතාව මෙහෙම නම් 500ක් කොහොමද කියලා. අයියෙන් ගෑ ගන්න පටන් ගත්තා. අතම ගෑනන කවුද අර කෙවුළු වගේ කෑරන්නේ? කෙවුළු කියන්නේ කාටද? කෙවුළු කියන්නේ වාඩ නෙමෙයි මාළුකාරයන්ට. ඒ කෙවුළු වගේ කෑ ගහන්නේ මාළුකාරයෝ වගේ කෑ ගහන්නේ කවුද කියලා දැන් අද ඇහුවනම් ඒක කොහොමද වැඩි නේද? කවුද මාළුකාරයෝ වගේ කෑ ගහන්නේ කියලා සෑහෙන රිදෙන කතාවන්නේ. බලන්න අපි මාළුකාරයෙක් ගන්න දැම්මයි ස්ටෝ කියලා ඇහුවා. ඊට පස්සේ අවවාද කළා, කෑ ගහන්න නැතුව ඉන්නවනම් ඉන්න පුළුවන්, නැත්නම් යන්න පුළුවන්. එතකොට එහෙම කිව්වේ බුදුරජාණන් වහන්සේ, ඒගොල්ලෝ හදා ගන්න පුළුවන් අය. ඊට පස්සේ පිළිබැඳා ඕ සංයමයෙන් සංවරයෙන් හිටියා, මෙතන කෑ ගහන්න බැරි තැනක් කියලා. නමුත් එහා පැත්තේ චුන්දසූ කර හිටියා. හැමදාම මේ ඌරු මරනවා, සත්තු මරනවා එහෙම තියෙනවා. හදන්න ගියේ නෑ. ඇයි? ඒවා හදා ගන්න බෑ. ඒ නිසා මං හිතන අපි වුණත් සමහරලාට දොසක් කියන්නේ බනින්නේ හදා ගන්න පුළුවන් නම් විතරයි. හදා ගන්න බැරි නම් මූත් කියන්නේ ওই කියන දේ නහන කුරු ඉහළ ගියත් එක පහළ ගියත් එක කියලා නේ. ගුරු කියන දේ අහන්න නැත්තම් ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි කියලා සිටියා. ධර්මය දැක්කේ නැති ඕනෑම කෙනෙක්ගේ හිත කාන්දමක්. ඕනෑම රූපයක, ඕනෑම වචනයක, ඕනෑම ගඳ සුවඳක, ඕනෑම සද්දයක, ඕනෑම දැනීමක, ඕනෑම සිතුවිල්ලක ඇලිලා තමයි නතර වෙන්නේ. අතහැරලා නතර වෙන්නේ නැහැ. දැක්කොත්, ඇහුනොත්, ආග්‍රහණය වුණොත්, රස දැනුනොත් එයා ඇලිලා මිසක් නොඇලී නම් අතර වෙන්නේ නැහැ. ඒ නිසා කියනවා මොකද කාන්දම. කාන්දමේ ගුණය මොකද්ද? අලෝක හැම දෙයක්ම ඇලෙනවා. හැම දෙයක්ම ඇලෙනවා. ඒ ඇලීම කියන එක මතක තියාගන්න. ගැටීම යනුද ඇලීමයි. ඒක මතක තියා. ඕක අපේ ප්‍රසිද්ධව ජනප්‍රියව අහන්න හම්බෙන්නේ නැති එකක්. ගැටීම යනු ඇලීමක්මයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ ගැටීමෙන් ගත්තා, ඇලීමෙන් ගත්තා, ඒක තමයි ඇලීම. මධ්‍යස්ථව ගත්තා, ඒක තමයි ඇලීම. දැන් ඔබට තියෙන ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මධ්‍යස්ථ වෙන්නේ නැතුව ආරක්ෂා වෙලා ඉන්න ඕන. නෑ, මං එසේ ඔබ යොමු කරන්නේ නැත. කාන්දමනේ මෙතන තියෙන ප්‍රශ්නේ. කාන්දම තීද්දි ඇලීම් ආරක්ෂා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. කාන්දම අයින් කරන්න ඕන. කාන්දම අයින් කළාට පස්සේ අර කටුව කිව්වෙත් ඒකට. අපි කටුව අයින් කළාට පස්සේ, කාන්දම අයින් කළාට පස්සේ ප්‍රශ්නේ. ඊට පස්සේ අර ඇලිලා මේ ඉන්ද්‍රයන් හය ගමන් කළාට ඊට පස්සේ දැක්කත් ඇහුවත් ඇලිලා පවතිලා මේ පල් වෙවි, කුණු වෙවි, හිත්වල නොයෙකුත් දේවල් නැහැ. තරහක් මරහක් ඇත්තෙත් නැහැ. හොඳක් ගුණයක් ඇත්තෙත් නැහැ. ඒ හිත හරි නිදහස් වෙලා ඉන්නවා. කල යුත්ත කරනවා මිසක් යුතුකම් කරන්නේ නැහැ. ඔය යුතුකම් තියෙන ඕගොල්ලෝ ළඟ යුතුකම් නැහැ. යුතුකම් කරනයි භයානකයි. ඒගොල්ලෝ අයුතුකනුත් කරනවනේ. හොඳ කරන අයට හොඳ කරනවා, නරක කරපු අයට නරක කරනවා. ඒක තමයි යුතුකම් වල ස්වභාවය. දැන් යුතුකම් කරන්නේ නැහැ කියන්නේ ඒකයි. යුතුකම් කරන කෙනා අයුතුකනුත් කරනවා, අයුතුකම් කරන කෙනා යුතුකනුත් කරනවා. මෙයා යුතුකම් කරන්නේ නැහැ. ලෝතුරා බුදු කෙනෙක්, රාදන් වහන්සේ කෙනෙක් කළ යුත්ත කරනවා ලෝකෙට.
කළ යුක්ත කිරීම කියන්නේ එකක්. දැන් මේ දර්ශනේ දැක්කට පස්සේ මහත්ය වෙනුවෙන් නෝන කෙනෙක් දැක්කෝ දරුවෝ වෙනුවෙන් යුතුකමක් නෙමෙයි කළ යුක්ත කරාවේ. කළ යුක්ත කරනවා, තමන්ගේ වගකීම කරනවා. ඒක නොපිරිහෙලා ඉෂ්ට කරනවා. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මට බුදුරජාණන් වහන්සේ බාර දීපු දේ තමයි සත්‍ධර්මයේ ලෝකෙට කියා දෙන්නේ. ලෝකයාට මේක ප්‍රකාශ කරන්න. ඒකට තණ්හාව වෙන්න, ඒක ප්‍රසිද්ධ වෙන්න එහෙම දෙයක් නැහැ. ඒ කලයුත්ත කරගෙන යනවා විතරයි. එච්චරයි. එනිසා අපිට අපේ ජීවිතවලට ලැබෙන ලොකුම පරිස්කාරය, ලොකුම සන්තෝෂය, සතුට තමයි ඔබ ධර්මයෙන් ප්‍රගුණ වෙනවා, ප්‍රකට වෙනවා කියලා ප්‍රකාශයන් වෙදී. මේ පරමාර්ථ ධර්මයේ වුණත් මේ දෙතුන් පළකින් හරින් මෙහෙන් අහලා අර එක මෙහාට සසඳා බලලා මේක එහාට සසඳා බලලා අර වචනේ මෙයා ආක්‍රමණය කළා, මෙයාගේ වචනයෙන් එහෙන් ආක්‍රමණය කළා, වචන ග්‍රහණය කළා, නිකම් වචන යුද්ධයක් මනස තුල නිකම්වත් හදාගන්න එපා. හදාගත්තොත් ප්‍රශ්නයක්. ඒකට අච්චාරු වෙනවා. අන්නාසි අඳුන ගන්නත් බෑ, ගස්ලාපු අඳුන ගන්නත් බෑ, අඹ අඳුන ගන්නත් බෑ. ඒකට කවලම් වෙනවා. තේරෙනවද? එහෙම දැ එහෙම අහුවට කමන්නේ. ඒක වචන සංඛාර කරන්න යන්න එපා. වචනේ කියලා කියන්නේ එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඒ වචනේ ඔව් කියන වචනය එක අර්ථයකින් කියන්න පුළුවන්. තව කෙනෙකුට ඔව් කියන වචනේ එක අර්ථයකින් කියන්න පුළුවන්. දැන් අපිට එන්න කියන වචනේ සාමාන්‍ය ජීවිතේ ගත්තහම කොයි කී විදිහකට කියන්න පුළුවන්? ඒයි මේ කිව්වහම එන්න කියලා කියන එක තමයි ඒකෙත් කියන්නේ. ඔව්, වරෙන් කිව්වත් එනවා. මෙහාට එනවා කිව්වත් එනවා. මෙහෙ එන්න කිව්වත් එනවා. කම් කිව්වත් එනවා. මෙහාට එනවද? ඒත් එනවා. අර්ථ කොටයි. නේද? අර්ථ කොටයි. ඒක වගේ මේ සොරය උස්පහත් කිරීම තුල ඒකත් අදහසත් වෙනස් වෙනවා. ඉතින් වචනේ කියන්නේ හරි භයානක දෙයක්. ඒ නිසා වචනේ තුල ඇත්තක් නැහැ. ඕන දෙයක් තරහ යන විදියට එන්න කියන්න බැරිද? එන්න හිතෙන්නේ නැති වෙන්න තරහ යන විදියට එන්න කියන්න පුළුවන්. එන්න ආස හිතෙන විදියට එන්න කියන්නත් පුළුවන්. දැන් ඒස වචනයක් තුල සත්‍ය පිහිටවන්න එපා. සාපි නිතරම උත්සාහ කරන්නේ වචන ඉක්මවා ඔය ඇත්තෝ ගෙනියන්න ඕන. ඔය ඇත්තත් උත්සාහ කරන්න ඕන. මම මේ ඉන්ද්‍රිය විෂය ධර්මය සමස්තය ගත්තහම ඉන්ද්‍රිය විෂය ධර්මය එතකොට ඔක්කොම ගැනෙනවා නේද? ඒකට ඉන්ද්‍රිය විෂය ධර්මය මම ඉක්මවන්නයි ඉන්නේ. අර බුදුරජාණන් වහන්සේගේ හිස මත පිළිමේ උඩ තියෙන නෙළුම්මල මඩ ගොහුර මඩ වගේ තමයි මේ ශරීරය සහ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය. ඒක පැරණි පිළිමවල තියෙන්නේ හිසට සම්බන්ධ කරන්නේ නැතුව ඕක හදන්නේ. ඒකේ නිර්වචනය වෙන්නේ ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ඥානය, ලෝකෝත්තර ඥානය. ඕක දන්නේ නැහැ. දැන් පිළිමවල නැහැ ඕක. දැන් අපේ පිළිමේ තියෙන ඉස්සරහා ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ඥානය නෙළුම්මල. නිලුම් මල මඩ දිය ඉක්මවා පිපෙනවා. ඈ සිතගත ඉක්මවා පිපෙනවා. ලෝකෝත්තර ඥානය සිතගත ඉක්මවා දර්ශනයයි පහළ වෙන්න ඕන. ඒ නිසා ඒ පහළ වෙන තුරු ඔබ අනිත් සියලුම වැඩපස කළා ධර්ම පරේෂණයේ යෙදෙන්න. මම මේක අවබෝධ කරගෙන මිසක් සුබාන්නේ කියන වීරිය හිතට දීලා ඒ උත්සාහය ගන්න. එතන ඉඳලා ඔබට ධර්මීය භුක්ති විඳෙමින් ජීවත් වීමේ හැකියාව ඔබට ලැබෙනවා. කරන්න තියෙන්නේ මොකද්ද? ක්‍රියාවෙන් නිදහස් වෙන්න. ක්‍රියාවෙන් නිදහස් වීමට නම් ඔබ නිකන් ඉඳීමනොත් නිදහස් වෙන්න ඕනමයි. හෑ කිසිවක් නොකර සිටීමනොත් නිදහස් වෙන්න ඕමනයි. ඔබ ක්‍රියාවෙන් නිදහස් වෙන්න ඕනේ නම් ඔබ නිකන් ඉන්න පටන් ගත්තොත් ඒත් ක්‍රියාවකට හසු වෙනවාමයි. ක්‍රියාවකට හසු වෙනවාමයි. මේක හරි ගැඹුරු ධර්මයක්. මේක බලන්න කින් සත්‍ය ගවේසි, මොකක්ද මේ තියෙන ධර්මය ගැඹුරෙන් අහන්න. මේ ධර්මයේ තියෙන ස්වභාවයට තමන්ගේ ජීවිතය ගෙන යන්න, ධර්මයට ගරු කරන්න. මොකද ඔරුවට ගරු කරන්නේ නැත්නම්, ඔරුව සුරක්ෂිත කරගන්න නැත්නම් තනින් ඉගොඩ වෙන්න බෑ. තේරෙනවනේ? ඔරුව සුරක්ෂිත කරගන්න ඕන. ඔබ ඉන්න තැන භයානකත්වය කිඹුලන් ඉන්න වැවක නානවට වැඩිය භයානක තැනක ඔබ ඉන්නේ. පුතජන බව ඒ තරම් භයානකයි. කිඹුල කෑවොත් මේ ආත්මේ විතරයි. මේක සංසාරෙම කනවනේ. සංසාරෙම මෙරි මෙරි උපදිනවා. නොයෙකුත් දුක් වේදනාවන් වලටපත් වෙනවා. දැන් සත්‍ය දැකපු කෙනෙකුටත් සංසාරේ යන්න පුළුවන්. ඒ කැමැත්තෙන්. අර බෝසත්තුරු වළහයි කටට පැනලා තියෙන්නේ නේද? සිංහයාගේ කටට පැනලා තියෙයි කැමැත්තෙන්. ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ ලස්සන ප්‍රශ්නයක් අහනවා දිනයක්. මේක මහත්මේ, බුදුරජාණන් වහන්සේ ඔච්චර දම්පින්කම් කළා, ඇයි බුදුහාමුදුරන්ට දානි වැරදුනේ? බුදුහාමුදුරු මොන තරම් බඩිකින්දෙන් හිටියද? මොන තරම් හරියට ආහාර වේලක් නැතුව හිටියද? හිටියද හිතනවද පින්නතුන් මේ පින්නපාති ගියාම රස බොජුන් හරේ මේ ඔක්කොම හම්බෙයි කියලා? මොකුත් නැහැ. ඔය ගෙවල් වල තියෙන දේවල් සමහර වෙලාවල් වලට මැස්සෝ ආපුවා, බඩල්ලු කාපුවා, හුණු දූපුවා නැත්නේ. නැහැ කියන්න බෑ. දැන් මම පින්නපාත වැඩම කරලා තියෙනවා. ඈ රෙද්දෙන් අත බීදා අත දාවිලි කරලා අතින් තමයි දාන්නේ කැමටි සමහර අම්මලා. කොයි අතක මුල්ලක ඉඳලා බලලා බලලා හරි ඔළුව අතක ගා ඉඳලා ඇවිල්ලා අතින් දාන්නේ. මේවා කරා හරි අත්දැකීම් තියෙනවා පින්නපාත සම්බන්ධයෙන්. නම් පින්නපාත යන්න මොන ඔගොල්ලෝ ගිහිල්ලා නැහැ නේද? ඒක නෑ. පින්නපාත යන්න මොන පින්නපාත අත්දැකීම ලබන්න එන්නනේ. ඒ නිසා ඉච්චන වටින ධර්මයක් තියෙන ඒ සත්‍යය ඔය හැම දෙනාටම ජීවමාන කරගන්න, ජීවිතය කරගන්න ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තෙරුවන් සරණයි.